Teruan Sarnai Swami Nuansa, Mohan Sedeng, Vishala Lesa, me Tatu, Mohamadeval Vistarakara, itakota, dem me Katakarapu Purushaya. Ekavitaka Brahmatala Valatayanava, Tavatvitaka Apaya Valatayanava, itakota, then me Ahasinyana Puluang, අනිත් ලෝකවලට යන්න පුළුවන් වතුරේ ඇවිදින්න පුළුවන් මේ වගේ විශාල විශාල කටයුතු ගන්න පුළුවන් මේ පුරුෂයාට. එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය වෙන්නේ සක්කාය දිට්ඨිය. මේ දිට්ඨිය කියන වචනේ ඔය තේරම වෙනවා වෙන්නේ එක ඒ පුරුෂයාගේ ළඟ මගේ වචන වැරදි වෙන්න පුළුවන්. පුරුෂයාට ඇති ditti 90 කියලායි මට හිතෙන්නේ. නමුත් ditti කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්ස?
ditti කියන වචනේ අදහස තමයි දැකීම කියන එක අම්ම.
ඒ දැකීම කියන්නේ ඒ මොනවද දකින්නේ ස්වාමීන් වහන්ස?
දැකීම දෙකයි. හරියට දකිනවා, වැරදියට දකිනවා.
දකින්නේ මොනවද ස්වාමීන් වහන්ස?
දකින්නේ මොනවද කියලා දහන්නේ?
එහෙමයි.
ඒ කියන්නේ දකින්නේ මොනවද කියලා දහන්නේ?
ඒ ස්වාමීන් වහන්ස මේ වගේ දේවල් කරන්න පුළුවන් කම තියෙන්නේ දැකීම අනුව. එතකොට ස්වාමීන් වහන්ස දැන් අපි නැති කරගන්න බලන්නේ සක්කාය දිට්ඨිය. එතකොට දිට්ඨිය කියන එකේ අර්ථය දන්නේ නැත්නම් හරියට වැටහෙන්නේ නැත්නම් එහෙම දෙයක් අතරින්නේ කොහොමද ස්වාමීන් වහන්ස?
එහෙම දෙයක් ඒක ගැන නොදන්නකම නිසා වෙන්ම තමයි අපි සසරේ ආවේ අම්මා.
එහෙමයි.
සසරේ ආවේ. ඉතින් ඒක නොදන්නකම නිසා තමයි ඒක පුත්‍රී ජනන් වහන්සේගෙන් අහගන්නේ. නොදන්නකම නිසාමයි අපි සසරේ ආවේ. නොදන්නේ දැන් දන්නේ නැත්නම් ඒක අහගන්න වෙනවා. ඒක අහගන්න තියෙන්නේ එකම එක උත්තමයයි බුදුරජාණන් වහන්සේගෙන් විතරක්මයි. ඉතින් ඒ නිසා ඒක අපි බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න වෙනවා. ඒ වැරද්ද මොකද්ද? වැරදි මොකද්ද? වැරදි දැක්ම මොකද්ද? හරි දැක්ම. දැන් මං අම්මට මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඔන්න මම මේක උපමාව කලින් දවසකට කිව්වා. ඔන්න මේ අම්මගේ පත්මා අම්මගේ ඇස් දෙකම ගැට ගහලා තියෙනවා. හරිනේ. ඇස් දෙකම ගැට ගහලා මේ උපමාවක් අම්මා. ඇස් දෙකම පේන්නෙම නැති වෙන්නේ ඇස් දෙකම ගැට ගහලා තියෙනවා. ඉස්සරහට ඇස් ගැට ගහලා තියෙද්දි ඉස්සරහින් දෙන්නේ ගෙනල්ලා තියෙනවා. එක්කෙනෙක් හොඳ කෙනෙක්, අනිත් එකන නරක කෙනෙක්. හැස් දෙක ගැට ගහලා තියෙද්දි හොඳ කෙනා හෝ නරක කෙනා හෝ කියලා අපට කියන්න පුළුවන්ද?
බෑනේ.
බෑනේ කියන්නේ. හොඳයි. හැස් දෙක ගැට ගහලා තියෙද්දි හොඳ කෙනා කියන්නත් බෑ, නරක කෙනා කියලා කියන්නත් බෑ. ඊට පස්සේ දැන් හැස් දෙකත් ගැට ගහලා ඇයි අත් දෙකක් පිටිපස්සට තියලා ගැට ගහලා තියෙන මට කොහොමවත් මේක ගලව ගන්න බෑ. ගලව ගන්න බැරි වෙන දේ යකඩ දම් වලින් තමයි ගැට ගහලා තියෙන්නේ බුද්ධාන. ඔය අතරෙදී ඉස්සරහා හොඳ කෙනෙකුයි නරක කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා. දැන් මට මේක අත් දෙක ගලව ගන්නත් බෑ, ඇස් දෙක ගලව ගන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? මේ අසරණකමත් එක ළඟ ඉන්න කෙනෙකුට කෑ ගහලා කියනවා, මම හරි අසරණයි, මට මුකුත් කර කියා ගන්න බෑ, මට කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ අරයා ඇවිල්ලා මොකද කරන්නේ? හරිම කරුණාවෙන් අර S2 ගැට ගහලා තියෙන කළු පාට මේ කඩතුරාව අයින් කරනවා. අයින් කරාට පස්සේ නේද හොඳ කෙනායි නරක කෙනායි කියලා දෙන්නම පේන්නේ?
ඒත් දැකීමෙන් කියන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? කෙනෙක්
දැන් අපි හිතමු මේ ඇත්තරම හොඳ කෙනෙකුයි නරක කෙනෙකුයි ඉස්සරහා ඉන්නව නම් ඇස් දෙක වහලා තියෙනව නම් පේනවා ධම්මට.
ඒත් නැහැනේ.
ඔව්. හොඳ ඇස් දෙක ඇරියට පස්සේ නේද හොඳ කෙනයි නරක කෙනයි පේන්නේ? බාහිරින් කෙනෙක් ඇවිල්ලා ඇස් දෙක අරිනවා. කඩතරාව
එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමා වෙන්න කතා කරනකොට මේ දැකීමෙන් කෙනෙක් හොඳද නරකද කියන්න බැහැ නේද ස්වාමීන් වහන්සේ?
අම්ම මේක මං කිව්වේ උපමාවක් විතරයි.
එහෙමයි.
දැකීමෙන්ම හොඳද නරකද කියලා කියන්න බැහැ තමයි. අපි තුම මේ කළුයි සුදුයි දෙකක් තියෙනවා කියලා ඉස්සරහා හොඳයි නරකයි පැත්තකින් තියමු. කළුයි සුදුයි දෙකක් තියෙනවා. ඇස් වහලා තියේදී කළුයි සුදුයි පේනවද?
නැහැ.
ඉස්සරහා තියෙන ඇස් ඇරියට පස්සේ
එතකොට පේනවනේ.
එතකොට පේනු මොකද්ද පේන්නේ අම්මට?
පාට.
පාට මොන පාටද?
කළුයි සුදුයි.
කළුයි සුදුයි වහලා තියේදී කළුයි සුදුයි පේන්නේ
නැහැ.
ඇරියට පස්සේ නේද කළුයි සුදුයි පේන්නේ?
එහෙමයි.
එහෙනම් අම්මා අපිට ඇස් දෙක වැහිලා තියෙන තාක්කල් අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ අම්මා. ඇස් ඇරිච්ච දවසට තමයි හරි දේ හරි විදියට වැරදි දේ වැරදි විදියට දකින්නේ. මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨින්ච පජානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨින්ච පජානාති. වැරදි දැක්ම වැරද්ද වැරද්ද හැටියටත් හරි දේ හරි විදියටත් දකින්නේ ඇස් ඇරිච්ච දවසටයි. ඒකනේ කියන්නේ අර අන්ධකාරේන ඕනද්දෝ කියලා කියන්නේ අඳුරෙම අතපත ගා ඉන්නේ කියන්නේ පදීපන්න ගවේෂත මේ අඳුරේම ගිලිගිලි ඉන්නවා. ඇයි පහනක් හොයන්නේ නැත්තේ කියලා අහනවනේ නේ බුදුරජාණන් වහන්සේ.
එහෙමයි එහෙමයි.
ඇස් පෙනෙනකන් හොඳයි නරකයි සම්මාදිට වැරද්ද වැරද්ද විදියටත් හරි දේ හරි විදියටත් පේන්නේ නැහැ ඇස් ඇරෙන තාක්කල්. මට තනියෙන් අරගන්න බෑ මොකද අත් දෙක පිටිපස්සට තියලා ගැට ගන්න තියෙන නිසා ළඟ ඉන්න කෙනෙක් මට උදව්වට ඇවිල්ලා මං කෑගහත් තමගේ අසරණකම කියද්දී එයාට කිසිම පිළිසරණක් නෑ දැම්මට. එයාගේම පිළිසරණ විතරයි. එයා ඇවිල්ලා ඇස් දෙක අරනකොට මේ අන්න එතන ඇරියට පස්සේ තමයි මොකද්ද මේ අපිට සත්‍ය පේන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ මේකත් බොළඳ ප්‍රශ්නයක්ම තමයි.
බොළඳ නෑ අම්මා.
දිට්ඨියක් නැති සත්‍යයක් ඉන්නවද ස්වාමීන් වහන්සේ? ඉන්න පුළුවන්ද? දෘෂ්ටියකින් තොර දිට්ඨියකින් තොර සත්වයකට සත්වයක් ජීවත් වෙනවද ස්වාමීන් වහන්සේ?
මිත්‍යා දෘෂ්ටියෙම ගිලිලා ඉන්නවනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවනේ අවිද්‍යාගත කියන්නේ මොකද්ද?
අවිද්‍යාගත පුතස පුද්ගලෝ
නෑ. එතන නෙමෙයි අම්මා මේ ඔය අනුතග්ග සංයෝත්‍ය කියන්නේ මේ අපි අනවරාග සංසාර අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටේ නපඤ්ඤායිති කියලා. මේ දීර්ඝ සසරේ අපි ආව කියන්නේ මොකක් නිසාද? අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං සන්දාවතං සංසාරිතං තුම්මාකංච මමංච. මේ මහණනි ඔබත් මමත් මෙන්න මේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ වැරදි දැක්මනේ අම්මා. ඒ නිසා තමයි සත්වයා සන්දාවතං සංසාරිතං මේ සසරේ දිව්වේ මේ සසර සංසාරිතං සසර සැරිසරන්නේ අන්නේ නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
එතකොට දිට්ඨියක් සම්පූර්ණයෙන්ම නැති වෙන්නම ඕන නේද? නේද ස්වාමීන් වහන්සේ කියන්නේ. මතයක් තියනකම් ඒ කියන්නේ දුච්චයක් කියන්නේ මම හිතන දෙයක් නම් එහෙම නැත්නම් මම පිළිගත් දෙයක් නම් එහෙම නැත්නම් දැකීමක් නම් ඒක නැති වෙන ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනකම් මම ඉන්නවා කියන එක තමයි කියන්නේ නේද ස්වාමීන් වහන්සේ?
ඒක තමයි කියන්නේ වැරදි දැකීමෙන් යුක්තයිනේ. විචාදිට්ඨිය කියන්නේ වැරදි දැකීම.
මොහොම් පින්තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
පෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම පොඩ්ඩක් ප්‍රමාද වෙලා සම්බන්ධ වුණේ. මට අර ස්වාමීන් වහන්සේ දැන් අර රූපයයි අර පුරුෂයයි කියලා උපවාසයේ රූපණය වෙනම විස්තර කරා, පුරුෂයා වෙනම විස්තර කරා. එතකොට මේ එකෙදී අර පුරුෂයා කියනකොට සතර මහා භූතයන්ගෙන් අර එහෙම සකස් වෙච්ච බව පෙන්වුවා. එතකොට මේ සතර මහා භූතයන්ගෙන් සකස් වීම කිව්වොත් ඒක ලෞකික පැත්තෙන් කියන කියමනක්ද ස්වාමීන් වහන්ස? ඊටවන් සරණයි.
ඊටවන් සරණයි. ඊටවන් සරණයි.
ඊටවන් සරණයි ස්වාමීන් වහන්සේ අරුණක් දැල්නේ.
මගේ පැත්තෙන් පොඩි අඩුවක් වුණා. ඔබතුමා කීප දේ මේ මට ග්‍රහණය වුණේ ඇහුන්නේ නැහැ මම.
ස්වාමීන් වහන්සේ දැන් අර රූපණය කියනකොට ඒක බුදුන් වහන්සේ වදාළ විදිහට කියලා ඔබ වහන්සේ තේරුම් කළා. එතකොට රූ මේ අර පුරුෂයා කියනකොට ඔය සතර මහා ධාතු වලින් සකස් වෙච්ච බවක් සඳහන් කළා වගේ මට තේරුම් ගියා ස්වාමීන් වහන්සේ. එතකොට මේ එතකොට ඒ පුරුෂයා කියන එක ඒ සතර මහා භූත වලින් සකස් වුණා කියනකොට ඒක ලෞකික පැත්තෙන් කියමනක්ද ස්වාමීන් වහන්ස?
තිරුවන් සරණයි. ඔව් ඒක මේ පරියාය දෙකක් මේ විස්තර කරන රටා දෙකක් ධාතු විභංග සූත්‍රයේදී චදාතුරු පුරුෂෝ කියලා කියන්නේ පුරුෂයා කියන්නේ ධාතු හයක් කියන එක. ඒක පුරුෂයා විග්‍රහ කරන හැටි චත්තාරෝච මහ භූතයන් කියලා කියන්නේ එතන රූපය විස්තර කරන හැටි. ඒක විස්තර කතන දෙකක් මේ මොනවාද පරයාය දෙකක්. ඒක මේක ලෝකේ ජීවත් වෙන පුජ්‍යණයේගේ සකස් වීම ගැන කතා කරන චදාතුරු පුරුෂෝ කියලා. අනකෙදි මේ නුවණක් කියන්නේ රූපකන්ද රූපපාදානකන්දේ කියදී තමයි චත්තාරෝච මහ භූත සම්පටවි ධාතු අපෝ ධාතු කියලා එන්නේ. අර උපාදානකන්ද විස්තර කිරීමත් එක තමයි කියන්නේ. මේක රටා දෙකක් පරයාය දෙකක්.
එහෙම ස්වාමීන් වහන්සේ දැන් ඒ උපාදානස්කන්ධය කියන කොටත් එතන සතර මහා භූත ගැන කියනවා. එතකොට ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන නෙවෙයිද?
ඒක මාත්මයා ඒකේ අර රූපකන්ද ගැන කියලා කියන්නේ සතර මහා භූත කියන එක විතරයි පැනවෙන්නේ. ඊළඟ උපාදානස්කන්ධ කියනකොට ඒත් මහා භූත විතරයි කියන්නේ. මහා භූත මොකද්ද කියලා කියනකොට පඨවි ධාතු අපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා කියනවා මිසක ධාතු හතරක් නිසා රූප උපාදානස්කන්ධය සකස් වෙනවා කියලා කියන්නේ නැහැ. රූප උපාදානස්කන්ධේ චත්තාරෝච මහා භූතං මහා භූතානං උපාදාය රූප චත්තාරීච මහා භූත චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා කියන එක. එතන මහා භූතං කියන්නේ මොනවද කියලා හතර විස්තර කරනවා මිසක සතර ධාතු නිසා මහා භූත හට ගන්නවා කියලා විස්තර කරන්නේ නැහැ මහත්මයා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන පොඩ්ඩක් පැහැදිලි නැවත එහෙමනම් අර පඨවි ආපෝ තේජෝ කතාව එතනදී සඳහන් කරන්නේ මොන හේතුවක් මතද ස්වාමීන් වහන්සේ?
මහා භූත කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්නේ එතනදී. කියන්නේ මහා භූත කියන්නේ මොකක්ද කියන එක ඒ මහා භූත හතර නම් කරලා කියනවා.
මේ මහා භූත ප්‍රත්‍යයෙන් කියලාද ස්වාමීන් වහන්සේ එතකොට සඳහන්
වෙන්නේ? ඒ විස්තර කරන්නේ රූප කන්ද විස්තර කරද්දී මහත්මයා.
එහෙමයි.
ඒකේ අපේ මේ ලාල් මහත්මයා රූප කන්ද කියලා කියන විස්තර කරන්නේ එක විදියකට, රූප පාදානකන්ද කියන එක විදියකට, රූපය කියන්නේ තව විදියක්, ඊළඟට පුද්ගලයාට මොකද ධාතු හයක් කියලා කියන්නේ ඒ ඒ ඉගැන්වීම් අපේ දාන මහත්මයා වෙන වෙන බුදුරජාණන් වහන්සේගේ වෙන වෙන අහන අහන අයට දීපු වෙන වෙන ඉගැන්වීම්. ඔවාර කවලන් වුණාම පැටල වුණාට පස්සේ ඉතින් අපිට අර පොඩ්ඩක් වරදිනවා. පොඩ්ඩක් කියලා කියන්න බෑ, හොඳටම වරදිනවා. මේ අපි ඔබතුමා ටික ප්‍රමාද වෙලා සම්බන්ධ වුණ නිසා වෙන්නට ඕන. නැත්නම් අර එක අම්ම කෙනෙක් මුල්ම ප්‍රශ්නේ හැටියට ඇහුවෙත් ඔය රූප ඔය ප්‍රශ්නෙම තමයි. මම හිතන්නේ මේ සුනන්ද මහත්තයා මේක රෙකෝඩින් දානවා වෙන්නට ඕන. එතකොට පොඩ්ඩක් ඇහුවනම් හොඳයි. නැත්නම් මේ අපේ ලොකු සායනහන්සේ තියෙන බුදුන් වදාළ රූපය කියලා දේශනයක් මේ පහුගිය කාලෙම කරා රූපය සම්බන්ධයෙන්. අද උදේත් රූපය සම්බන්ධව දේශනාවක් මේ විඥානය ගැන එතෙන්දිත් රූපය ගැන කිව්වා. රූපය ගැනම කරපු දේශනා මාලාවක්ම තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ ලාල් මහත්මයා මම දැකපු දෙයක් තමයි කොච්චර මේ අහන කාරණාවන් වල මේ කවදාවත් අපි හොඳයි කියලා කියන්නේ සමායන හොඳ නෙමෙයි මේ හරිය කියලා කියන්නේ නැහෙනේ. නමුත් ඔබතුමාගේ තියෙන හොඳ ගතිය තමයි දැන් කොච්චර වුණත් මේක මොකද්ද මොකද්ද කියලා කොහොම හරි අහගන්න තියෙන ගතිය. ඉතින් ගොඩක් වටිනෝ ලාල් මහත්මයා ඒ උත්සාහය කියන දේ ඇත්තටම ගොඩක් අගය කරන්න ඕන. ඉතින් මහත්මයා අර එක විස්තර කරන රටා කීපයක් ඒ. ඉතින් එතෙන්දී අර අපිට ඒව වෙන වෙනම අර ධර්මය අවබෝධ කරගන්න යන්න නෙමෙයි, අවබෝධ කරගන්න යන්න කලින් මේ උගන්නපු දේ මොකද්ද කියලා වෙන වෙනම ඉගෙන ගන්නවා කියන එකටත් කොච්චර අමාරුද කියලා බලන්නකෝ. දැන් කතරගම යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, හරියට කතරගම යන්නේ කොහොමද කියන එකනේ. එහෙම නැත්නම් මේ අපි නිකන් කියන්නේ අර කීමට දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා කියන්නේ. ඒසත් දැන ගියොත් කතරගම හොඳයි. ඉතින් ඒ නිසා මුලින්ම කතරගම ගිහිල්ලා එතෙන්දි කිරිවෙහෙර වන්දනා කරන එක සම්බන්ධයෙන්ටත් වඩා කතරගම යන්නේ කොහොමද කියන අදහස කොහොමද කියලා දැනගත්තොත් හොඳයි. අර ඒව කතරගම යන්නේ කොහොමද කියන එක හරි පාරක යන්නේ බෑ. ඒ නිසා මේ මොකද්ද මේ වෙන වෙනම විස්තර කරපු දේ පාරවල් මොනවද කියලා දැනගන්න එක ගොඩාක් හොඳයි. ඒ නිසා මුලින් රූපය කියන්නේ මොකද්ද, ඊට පස්සේ රූපඛණ්ඩය කියන්නේ මොකද්ද, රූප උපාදානඛණ්ඩය කියන්නේ මොකද්ද, රූපේ ඥානං කියන්නේ මොකද්ද, රූපගතේ කියන්නේ මොකද්ද. එහෙනම් ඊළඟට ශ්‍රද්ධ මේ ධාතු විභංග සූත්‍රයේ පුජ්‍යලයා කියලා කියන ධාතු හයක් කියන්නේ ඒ මොකද්ද කියලා ඉතින් අපි පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා මහත්මයා. මොකද කරන්නේ ඉතින් නේද, අපි ඉගෙන ගනිමු නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, උපවාසයේ මංගල අනුකම්පාවෙන් මේක මං කීප වරක් අහනකොට ඒක ගැන මගේ නරකක් නොකිය ධෛර්යමත් වෙන විදිහට කතා කරපු එක ඔබ වහන්සේට අනේක වාරයක් පින් ස්වාමීන් වහන්ස, මම ඒක ඉතාමත් අගය කරනවා. අපි වගේ ධර්මයට පහුවෙලා ඇවිල්ලා මේක ඉගෙන ගන්න උගන්න උත්සාහය ඔබ වහන්සේ අගය කරන එක මම ඉතාමත් අගය කරනවා ස්වාමීන් වහන්ස. මම ඒ අර 264 දේශනේ මම කිප්පාරක් ඇහුවා, මට හෙත් ඒක හරියටම වැටහුන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මම අර අද ඔබ වහන්සේ කිව්වා වගේ අද පරක් වෙලා මට සම්බන්ධ වෙන්න හැකියාවක් තිබුණේ. මම මේක අද ආපහු රෙකෝඩින් එක සුනන්ද මහත්තයා දැම්මට පස්සේ මම ඒක බලලා තේරුම් ගන්න බලන්න ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට අප්‍රමාණ පිං.
හොඳයි. අර ඇත්තරම කියන්නේ මගේ මම පැහැදිලි කරන්නෙත් මගේ ප්‍රමාණයටනේ. ඇත්තරම ලොකු සායනහන්සේගේ දේශනයකටම මේ යොමු වෙලා අහන එක ගොඩක් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලාල් මහත්මයා මේ මොකද්ද මේ පත්තරයක ලිපි පේනියක් යනවා අරුණ පත්තරේ. අර ඒකේ මේ රූපේ මේ පිළිබඳව මේ සම්බන්ධයෙන් මේ දවස්වල මම හිතන්නේ 40, 41, 42, 43 ඔහොම ඔය ලිපි මාලාවෙත් මේ සම්බන්ධයෙන් බොහොම හොඳට විස්තර කරලා යනවා. ඒකේ තොරතුරු ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ මේ වෙබ් එකට ගියාට පස්සේ මේ එකෙත් ඔය ලිපි මාලාව දාන තියෙනවා. අර ඒ නිසා ඒකෙත් මේ අර අහලා අහද්දි වේගය වැඩි වගේ හැඟෙනවා නම් මේ පිළිබඳ අර ලිපිමා සක්කාය නිරෝධය මේ සක්කාය දිට්ඨි නිරෝධය මේ ඒ ලිපිමාලාවේ මේ ගැන තවදුරටත් කියවන තේරුම් ගන්න උත්සාහයකට යමු වෙනත් පුළුවන් කියන අදහසක් ගත්තම හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්සේ මම මේ පත්‍රය කොහෙලා වංග එක කියවලා උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ
ඔබ ස්වාමීන් වහන්සේගේ වෙබ් එකේ තියෙනවා මේ ලිපි පෙළේ පළවෙනි ලිපියේ ඉඳලා දිගටම මේ එලිපි මාලාවම මේ කෙරෙනවා මම කියන්නේ ලබන සඳුද කොහොම නමුත් ඊළඟ සඳුද විතර අපි ආරන්නේම වැඩ ඉන්න අපේ ස්වාමීන් වහන්සේ නමක් ඒ ලිපි පළවෙනි ලිපියේ ඉඳලා දිගටම කියන්නේ අපේ මතම කියව ගන්නවා කියන කාරණයට ලබන සඳුද නෙමෙයි ඊළඟ සඳුද ඉඳලා ඒ කටයුතු කෙරෙවි මුල ඉඳලා ලිපි මාලාවම කියවන
හරිද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපිට සම්මා දැක්මක් තියෙන්න පුළුවන් මිත්‍යා දැක්මක් තියෙන්න පුළුවන් කියලා එහෙම සරලව මූලික අදහසක් ගත්තොත් හරිද ස්වාමීන් වහන්සේ? ඒක කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දිට්ඨි කියන වචනේ තේරුම දැක්ම කියන එක. ඉතින් ඒ දැක්ම කියලා කියන්නේ වැරදි විදියට දකිනවා හරි විදියට දකිනවා ලෝකයේ තුල වුණත් වැරදි විදියට දකිනවා හරි විදියට දකිනවා. හැබැයි ඊළඟට සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම කියන එක. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් ආවේනික දේ. දැන් බුදුරජාණන් වහන්සේට විතරක් ආවේනික සම්මාදිට්ඨිය කියලා පැහැදිලි කරද්දී ලෝකයේ තුල තියෙන සම්මාදිට්ඨිය ගම් ලෝකයේ තියෙන ලෝකයේ දැන් අනිත්‍යකාමින් අනුගමනය කරේ වැරදි දේවල් නෙමෙයිනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවැරදි දැක්මත් එක බලනකොට ඒවා මිත්‍යා දිට්ඨි ගණයට තමයි වැටෙන්නේ. ඒ දැක්මක වෙනසක් තමයි තියෙන්නේ. ලෝකයේ හොඳ නරක දෙකක් තියෙනවනේ. දැන් අපි ගමු මෙහිම සාවජ්‍ය අනවජ්‍ය. ලෝකයේ වැරදි තියෙනවා, ලෝකයේ නිවැරදි දේවල් තියෙනවා. ඉතින් වැරදි දේවල් එක්ක ලෝකයේ තුල නිවැරදි හොඳයිනේ. හැබැයි නිවීම කියන්නේ හොඳ නරක දෙකේම කතාවක් නෑ. අනේ වගේ. ඒතකොට දැක්ම කියන්නේ දැකීම සම්මාදිට්ඨි කියලා කියන්නේ ඒක උපදින්නේ පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයයි දෙකේ ප්‍රත්‍යයෙන් හේතුයෙන් ප්‍රත්‍යයෙන් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුරූපව.
සමා වෙන ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඒක ඒ දැක්ම කියන එක ජීවිත පැවැත්ම පිළිබඳ දැක්ම කිව්වොත් වැරදිද ස්වාමීන් වහන්සේ?
ඔව් ජීවිතයේදී ඉතින් ලෞකික සම්මාදිට්ඨිය තියෙනවනේ අම්මා. ලෝකයේ තුල සම්මාදිට්ඨිය දැන් මවෙක් නෑ, පියෙක් නෑ නේ, යාගේ ඒ ආනිසංස නෑ, හොඳ නරක කර්ම වල විපාක නෑ, මේ ලෝකයේ ඈතර වීම ගැන කියන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නෑ කියන එක වැරදි දිට්ඨිය. ලෝකයේ තුල මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දෘෂ්ටිය. අත්තිමාතා, අත්තිපිතා, අත්තිසම් කියන්නේ මවෙක් ඇත, පියෙක් ඇත, යාග කිරීමක් ඇත, ඔය විදියට මේ විස්තර කරන එක ලෝකයේ තුල සම්මාදිට්ඨිය. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. දැන් මේ ලෝකයේ තුල සම්මාදිට්ඨිය සාසව පුඤ්ඤ භාගිය උපදිවේපක්ඛා කියලා කියනවා. සාසව ආශ්‍රව සහිත ලෝකයේ තුල සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයි. උපදිවාගි සාසව උපාදානීය උපාදානයේට හිතක හිතයි පුඤ්ඤ භාගයක් පිනට බරයි ලෝකයේ දැක්ම. එනමුත් මේ ඊතර වෙනම කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගයේදී ලෝකෝත්තර සම්මාදිටිය අරියා අනාසව මග්ගංගා ආර්යයි ආශ්‍රව රහිතයි මාර්ගංගයක් හැටියට ලෝකෝත්තර සම්මාදිටිය විස්තර කරනවා. සම්මාදිට්ඨිය මේ ලෝකයේ තුල මවෙක් නැහැ පියෙක් නැහැ ඔය විදිහට කියන එක මිත්‍යා දෘෂ්ටිය. ඊපස්සේ සම්මා දිට්ඨිය කියලා කියනවා ලෞකික සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට ඒක සාසව ආශ්‍රව සහිතයි පුණ්‍ය භාග්‍ය පිනිනිතයි උපදි වේපක්ක උපදි සහිතයි කියලා කියනවා. ඊට පස්සේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී ඒක ආර්ය මාර්ගාංගයක් වෙච්ච සම්මාදිට්ඨියක්. ඒක ප්‍රඥාවේ භාවිතය තුළ මාර්ගාංගයක් වෙච්ච සම්මාදිට්ඨිය හැටියට තමයි විස්තර කරන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි බොහොමකින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් ආශ්‍රව සහිතයි කියපු තැන ස්වාමීන් වහන්සේ එතනින් කියවෙන්නේ ඇත්ත කියා පිළිගැනීමක් නේද ස්වාමීන් වහන්සේ?
ආශ්‍රව තුනයි අම්ම, කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව.
එහෙමයි.
කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රවෙන් යුක්තයි කියන අදහසනේ අම්ම. ඒකෙන් කියවෙන්නේ කියන්නේ ලෝකයේ තුල ඉන්න පුජ්‍යලයක් ගැන තමයි ඒක කතා කරන්නේ. ඇත කියලා තමයි කතා වෙන්නේ අම්ම. නැත කියන එකට වඩා ඇත කියන එක හොඳයි.
දැන් ආර්ය මේ එකට යනකොට ආශ්‍රව කියනකොට ආශ්‍රව කියන්නේ ඇත කියලා උපාදානීය හරි උපාදාන කරගත් පිළිගත් දෙයක් කියලයි මම කල්පනා කරේ. තෙරුවන් සරණයි ස්වාමීනි.
මේ ආර්ය මාර්ගයේදී එහෙම කතාවක් මොනවත් නැහැ. ඒක ගමන් කිරීමක් විතරයි. ලෝකයේ තුල ඉන්න යහපත් දැක්මින් ඉන්න කෙනා ලෝකයේ තුල යහපත් දැකීමෙන් යුක්ත කෙනා වැරදි මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි යහපත් දැකීමෙන් යුක්ත කෙනා අර සාසව ආශ්‍රව සහිතයි පුණ්‍ය භාගිය කියන්නේ පිණින් යුක්තයි උපදි විපාක කියන්නේ උපදි කියන්නේ කෙලස් වලින් යුක්තයි උපදි විපාක තියෙනවා කියන එකයි උපදි විපාක කියන එකෙන් අදහස් කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කාලෙත් ඉතුරුල තියෙන නිසා වෙනත් ප්‍රශ්නයකුත් මතුවෙන නැති නිසා මට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වටිනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අර පැහැදිලි කළ විඥානය දැන ගැනීම පිළිබඳව එතෙන්දි අර අනිදස්සන විඥානය ගැන පැහැදිලි කිරීමක් කළා. ඒක තව පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න පුළුවන් නම් වහන්සේට බොහොම පිං.
විඥානය කියන්නේ දැනගන්නවා කියන එකනේ. විඥානය කියන්නේ දැනගන්නවා කියන එකයි අදහස. දැනගැනීමක් වුණොතින් ඒකට කියනවා. ඒකත් ඉතින් දැනගැනීමක් වුණත් ඉතින් ඒක දිගටම නොසිදෙන ධාරාවක් හැටියට දිගට ගමන් කරගෙන යනවා. විඥානේ පරිඤ්ඤයං පඤ්ඤා භාවිතව. කවුරු හරි දැනගන්නවා කියන එක කවුරු මේ ප්‍රඥා කියන්නේ පිරිසිදු දකින්න තැන. එතන ප්‍රඥාවයි භාවිත වෙන්නේ. එතකොට විඥානම් පරිණියම් කියන්නේ විඥානම් කියන්නේ දැනගන්නවා කියන එකනේ. විඥානයේ පිරිසිදු දකින්න තැන නුවණින් දකින්න පිරිසිදු දකින්නවා කියන කියන්නේ පඤ්ඤා භාවිතම්බා. මේ විඥානයේ පිරිසිදු දැකිය යුතුයි පඤ්ඤා භාවිතව ප්‍රඥාව වැඩි යුතුයි කියනයි සඳහන් වෙන්නේ. ඒකට විඥානය කියන්නේ මොකක්ද කියලා හොයාගෙන යන තැන විඥානය මොකක්ද කියලා හොයාගෙන ගියන මට උත්තරයක් එනවා නම් ඒක විඥානය අනන්තයි. දැන ගැනීම අනන්තයි. මොකටවත් ලං කරන්න බෑ, කිට්ටු කරන්න බෑ, සාපේක්ෂකත්වයක් නැහැ කියලා කෙනෙක්ට ලෝකීය මට්ටමින් විඥානං ඡායතනය කියන තැනින් ගිහින් අතර වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක නුවණින් පිරිසිඳ දැක්ක තැන අන්න එතකොට නිදර්ශනයක් දෙන්න බෑ. ඒකට කියනවා අනිදස්සන විඥානං කියන අනිදස්සන විඥානං අනන්තෝ සම්බතෝ පබං කියලා කියනෝනේ. අනිදස්සන කියලා කියන්නේ නිදර්ශනයක් දෙන්න බෑ කියන එක. නිදර්ශනයක් දෙන්න බෑ කියන එකයි. නිදසුණක් දෙන්න බෑ. නිදර්ශනයක් දෙන්න වෙන්නේ තියෙන දෙයක් නැති වුණොත් හරි නැති වෙච්ච දෙයක් තිබුණොත් විතරනේ. දැනගැනීම ඇති බවට හම්බුනොත් නිදර්ශනයක් දෙන්න පුළුවන්. දැනගැනීම නැති බවට හම්බුනොත් ඒත් නිදර්ශනයක් දෙන්න පුළුවන්. විඥානය කියන්නේ දැනගැනීම ඇති බවට හමුනොත් ඒත් නිදර්ශනයක් දෙන්න පුළුවන්. ප්‍රඥාව සමයනම විඥානය නැති බවට හමුනොත් කෙනෙකුට ඒත් නිදර්ශනය දෙන්න පුළුවන්. ඔය දැනගැනීම ඇති බවින් හෝ නැති බවින් හෝ කතා කරන්න බැරි වෙන තැන. ඒ කියන්නේ බුද්ධ වචනයට අනුරූපවම විචක්ෂණය කළ තැන ප්‍රඥාවේ භාවිතය සිද්ධ වෙනවා. අන්න එතෙන්දී මජ්ජේ මන්තා නරිප්පති කියලා කියන එක කියන්නේ මැද ප්‍රඥාවෙන් නොතැවරෙන තැන තැවරෙන්නේ නැති වෙනකොට කියන්නේ යාන්ට චේතනාවක් සිටීමක් ප්‍රකල්පනයක් සහ අනුසේති ලැග ගැනීමක් කියන දේ කාරණා නැති තැන තමයි දැනගැනීම අභිවෘතියක් කරා නොයන්නේ. දැනගැනීම අභිවෘතියක් කරා නොයන තැන එතනම දුක හටගන්නේ නැහැ. නිරුද්ධද දුක නිරුද්ධ වීම කියලා තමයි කතා කරන්නේ. අර අනිදස්සන විඥානං කියන කාරණේ කේවඩ සූත්‍රයේ සඳහන් කරන අනිදස්සන විඥානං අනන්තෝ සබ්බතෝ පබං එත්තා පෝච පඨවි තේජෝ වායෝ නගාදර එත්තනාමංච රූපංච අසේසං උපරුච්චති නේ. එහෙම විස්තර කරනවනේ. එතෙන්දී අනිදස්සන විඥාන නිදර්ශනයක් දෙන්න වෙන්නේ මොකද්ද? දැන ගැනීම ඇති බවට හමුනොත් සහ දැන ගැනීම නැති බවට හමුනොත් තමයි නිදර්ශනය දෙන්න වෙන්නේ. අන්න ඒක අනිදර්ශන විඥාන අනන්තෝ සබ්බතෝ පබං. අනන්ත කෙලවරක් නැති සබ්බතෝ හැම අතම පැතිර ගියු පබං. ප්‍රභාවකින් තමයි මේක අනිදර්ශන වෙන්නේ. පබා මොනවයි? පබා හතරක් තියෙනවා. අග්ගි පබා, චන්ද පබා, සූර්ය පබා, ප්‍රඥා පබා. ප්‍රභා හතරක් වෙනවා ලෝකයේ. මොනවද? එලි හතරක් වෙනවා. අග්ගිපබා කියන කියන්නේ ගින්දර ප්‍රභාවය, බිඳරණින් ආලෝකය. චන්ද පබා කියන්නේ හඳ, එලි හඳ කියන්නේ හඳින් එන ආලෝකය. සූර්ය පබා කියන්නේ සූර්යාගෙන් එනා වූ ආලෝකය. එතකොට ඔන්න ඔය ආලෝක හතර, ආලෝක ඔය කියපු ආලෝක තුනට එහා ගියපු එකක් තමයි පඤ්ඤා ප්‍රභා, ප්‍රඥා කියන ආලෝකය. අන ප්‍රඥාව කියන ආලෝකය වැටිච්ච තැන විඥානයේ නිදර්ශනයක් දෙන්න බැරි වෙලා යනවා. අන්න ඒක කියන්නේ ප්‍රඥාව භාවිත නොවන තාක්කල් දැන ගැනීමට නිදර්ශන දෙන්න පුළුවන්. ප්‍රඥාව භාවිත වෙද්දී දැන ගැනීමට නිදර්ශනයක් දෙන්න නිදර්ශනයක් දෙනවා කියන එක කතා කරන්න බැරි වෙලා යනවා. අනේ විදිහට ඒ අදහස ගත්තම හොඳයි. ප්‍රඥාව භාවිත වෙද්දී විඥානයේ නිදර්ශන දෙන්න පුළුවන්. භාවිත නොවෙද්දී, ප්‍රඥාව භාවිත වෙද්දී විඥානයේ නිදර්ශනයක් දෙන්න බැරි වෙලා යනවා. අනේ විදිහට ඒ අදහස අර ගත්තම හොඳයි. තිරුවන් සරණයි.
විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නොලබනවා කියන නැත්නම් ඉතන විඥානයේ අවස්ථාවක් නැහැ කියන අදහස ඉතන එන්නේ.
විඥාන කියන්නේ අපි දැන ගැනීමනේ, විඥානාතිනේ. දැන ගැනීමට, දැන ගැනීම කර පිහිටා හිටින විදියක් නැහැ. මොකද දැන ගැනීම පිරිසිදු දැකපු නිසා. දැන් අපි හිතමු දැන ගැනීම පිරිසිදු දැක්කට පස්සේ ප්‍රශ්නය ඉතුරු වෙනවද නැද්ද? ඔව් නෑනේ. මං අර මේ ගොඩ ඉස්සර කියපු උපමාවක් තියෙනවා. අර මේ එකපාරක් අර මේ මිනිස්සු හරියට බය වුණාම කියනවා මේ බෝම්බයක් තිබිලා මිනිස්සු මේක අහලා ඇති කලින් මේ බෝම්බයක් තියෙනවා. ඉතින් මේ බෝම්බෙට මිනිස්සු හරියට බය වෙනවා. පස්සේ ඉතින් මිනිස්සු මේ කීයටද 119ට කතා කරලා මිනිස්සු බය වෙලා හරියට තැති අරගෙන ඊට පස්සේ මේක බෝම්බ නිෂ්ක්‍රියංශයට එන්නට කියලා මේක බෝම්බ නිෂ්ක්‍රිය කරනවා. ඇත්තට මේ අය නිෂ්ක්‍රිය කරනවා කියලා කියන්නේ එයාලා මේ පාර්සලේ ඒ විධි විධාන යොදලා ලියලා බලලා බලනකොට මේ ඇත්තම බෝම්බයක් නෙමෙයි තේන්නේ. ඉතිබිල තියෙන ඔය පාස්කු ප්‍රහාර දවස්වල වෙච්ච කතාවක් මේ සත්‍ය කාරණිය. කොළයක බ්ලොග් ගල් දෙකක් ඔතන තියලා තිබිලා තියෙනවා. සමහර කෙනෙක් විහිළුවට කරා වෙන්නත් බැරි නෑ ඉතින්. ලිහලද බලන්න කලින් සුනන්ද මහත්මයා තිබුණේ මොකද්ද මිනිසුන්ගේ අතරේ? බෝම්බයක් නේ. ලිහල බැලුවට පස්සේ බෝම්බයක් තියෙනවද? බෝම්බයක් නෑ. එතකොට අර මිනිසුන්ගේ ගාව තිබිච්ච බය තැති ගැනීම කුතුහලය ඒවට මොකද උනේ? දැන් ලිහලා බලන්න කලින් බෝම්බය ගැන නිදර්ශනයක් කියන්න පුළුවන් නේද? බෝම්බයක් කියලා කතාවනේ නේද? ලිහලා බැලුවට පස්සේ දැන් බෝම්බ කතාවක් තියෙනවද? බෝම්බ කතාවක් ඇත්තම නෑනේ මේ අපේ සුනන්ද මහත්මයා. එතකොට දැක්ක තැන බෝම්බ 119 කතා කරන්න බය වෙන්න ඔය ඒ කතන්දර ඔක්කොම අහෝසිනා. ඒ කියන්නේ නිදර්ශන දැක් ලිහලා බලපු තැන දැක්ක තැන මේ බෝම්බයක් තිබුණාද තිබිච්ච බෝම්බ නැති වුණාද?
තිබිච්ච බෝම්බ නැති වුණා.
තිබිච්ච බෝම්බ නැති වුණාද? ඇත්තරම ලිහලා බැලුවට පස්සේ බෝම්බයක් නැති වුණාද? බෝම්බය කියලා බ්ලොග් ගල් එදිච්ච තැන බෝම්බය කියලා බෝම්බයක් තියෙනවා කියලා ගත්ත කතාව නැති වුණාද? තිබිච්ච බෝම්බ නැති වෙන නම් එක්ක නිෂ්ක්‍රිය කරන්න ඕන. ඉතින් ගඩොල්කට දෙක නැති වුණේ ගඩොල්කට දෙකේ මොකක් නිෂ්ක්‍රිය කරන්නද නේද? එහෙම නැත්නම් පුපුරන්න ඕන. ඉතින් එතකොට පුපුරුවට පස්සේ කොහොම ඉවරයිනේ? එහෙම දෙයක් නෙවෙයි තිබුණේ. ලිහල බලපු තැන බ්ලොග් ගල් දෙකක් තිබුණේ. බෝම්බයක් තිබුණ කියන්නත් බෑ මොකද බ්ලොග් ගල් නේ තිබුණේ. තිබිච්ච බෝම්බ නැතුණා කියලා කියන්න බෑ මොකද මේ බෝම්බයක් තියෙන්නේ පැය තිබිච්ච බෝම්බ නැති වෙන්නේ. මොකද උනේ? කතාව නැති වුණා. එහෙනම් කතාව නැති වුණා කියලා කියන්නේ මෙච්චර වෙලා බෝම්බ සම්බන්ධයෙන් නිදර්ශන දුන්න නේද වටේහිරුව පිරිස?
ඔව්.
හැබැයි දැක්ක තැන බෝම්බ කතාවම නැති වුණා, නිදර්ශනයක් නැති වුණා. අන්න ඒ වගේ විඤ්ඤා දැනගන්නවා කියලා දැනගන්නවා කියන කාරණය දෙයක් වුණාට පස්සේ නිදර්ශන දෙන්න පුළුවන්. දැන ගැනීම හොයලා ඊතර වෙච්ච තැන අන්න එතනට නිදර්ශනයක් දෙන්න බැරි වෙනවනේ. අන්න ඒකට කියනවා අනිදර්ශන කියලා. ඒ කියන්නේ දැන් මේ දැන් අර බෝම් පාර්සලේ ලිහලා බැලුවට පස්සේ තියෙන බෝම්බයක් ගැන හෝ බෝම්බයක් තියෙනවා කියලා හෝ තියෙන බෝම්බ නැති වුණා හෝ ඒ කතන්දර ඔක්කොම ඒ කතාවම නැති වුණානේ. ඒ කතාවම නැති වුණා කියලා කියන්නේ නිදර්ශනයක් දෙන්න බෑ බෝම්බ කියලා. කියන්නේ මේ බෝම්බයක මේ අංශුවක්වත් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනේ කතා කරන්න. ඇයි ඒ? තියෙන බ්ලොග් ගල් දෙකක්. දැන් මේ බ්ලොග් ගල් තියෙනවා කියන තැනට යන්න එපා. මේ බෝම්බ අපේ ප්‍රස්තුතයේ කතාව බෝම්බයක් සම්බන්ධ කතාවක් නේ. ලිහලා බලද්දි බෝම්බ කතාවම නැති වුණා. නිදර්ශනයක් දෙන්න නැහැ. දැක්ක තැන ලිහලා බලපු තැන විමසලා බැලුවා. නේ? අන්න එතන බෝම්බ කතාවම නැහැ. අන්න ඒ වගේ අදහසක් ගන්නකො නිවීම ගැනයි කතා කරන්නේ දැන්දී. අනිදර්ශන විඥානං කියන තැනින් විඥාණයට නිදර්ශනයක් නැහැ. බෝම්බ කතාවම නැහැ. දැනගැනීමට නිදර්ශනාවක් දැනගන්න නම් දැනගැනීම කියලා දෙයක් තියෙන්නපාය. තිබුණොත් නේ නිදර්ශන දෙන්න වෙන්නේ. දැනගැනීම පිරිසිඳ දකින්නකොට දැනගැනීම ගැන කතාව නැති වෙනවා. බෝම්බ පුපිරීමක් ගැනනේ කතා වෙන නිදර්ශන දෙන්නේ. මෙහෙම වෙයි මෙහෙම කියලා. හැබැයි ලිහිල බලපු තැන බෝම්බ කතාවක්ම නැහැ. නිදර්ශනයක් දෙන්නේ කතා ඒ කතාවම නැහැ. කතාවක් තිබුණොත් හැබැයි නිදර්ශන දෙන්නේ. අන්න ඒ වගේ අදහස ගනිමුකෝ. සංසිඳීම ගැන ඇත්තරම සංසිඳිරනේ. බ්ලොග් ගල් දෙකනේ තියෙන්නේ. බෝම්බ කතාවෙන්ම සංසිඳිරනේ. දැක්ක තැනනේ උනේ. නොදකින්න කලින් නොසංසිඳිර නේද? ඒ කියන්නේ සංසුන් නැහැ. අසංසුන්, නොසංසුන්. නොසංසුන්කාරී වටපිටාවක් වාතාවරණයක් තිබුණේ. දැක්ක තැන ඒ නොසංසුන්කාරී බව සංසිඳිලා. දැකීමත් එකයි ඒක උනේ නැතිව නෙවෙයි.
අවසාන කරන්න පුළුවන් 10 වාරක් තියෙන නිසා
පතින්නම් කියලා අර පටවිය ගැන පටවි ස්වභාවය ගැන විස්තර කරනවා. එතකොට ඒකේ අජත්තං පච්චත්තං අර ඒ ටික ටිකක් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ.
මෙන්න සරණයි ඔක තියෙන්නේ ධාතු විභංග සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ මහා අටිපදකම සූත්‍රය ත්‍රේ තියෙනවා. දැන් ඒකෙදි පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. කතමාච වික්කෝ පටවී ධාතු සිය අජ්ජත්තිකා සිය බාහිරා කතමාච වික්කෝ අජ්ජත්තිකා පටවී ධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියන පැහැදිලි කරලා තියෙනවා. මේ අජත්තං කියලා කියන්නේ තමා කෙරෙහි පවතින කියන අදහස. අජත්තං ආධ්‍යාත්මික වූ කියන අදහස. පච්චත්තං කියන කියන්නේ පච්චත්තං කියන්නේ තලා තමාගේ සලකන. පච්චත්තං ආධ්‍යාත්මික වූ තමාගේ සලකන. කක්කලං කියලා කියන්නේ ගොරෝස කියන අර්ථය. කක්කලං හරිගත්තං කියලා කියන්නේ තද කියන අදහස. තද ගොරෝසු කියන්නේ ආධ්‍යාත්මිකවද තමාගේ ආධ්‍යාත්මිකවද තමා කෙරෙහි පවතිනා වූද එහෙම නැත්නම් මේ රළු ගොරෝසු වූ කියන අදහසින් තමයි එතන කියන්නේ. ඒ වචන පද අජ්ජත්ත පච්චත්ත කක්කල කරගත. ආධ්‍යාත්මිකවද තමාට අයත් වූද රළුවෝද ගොරෝසුවෝද කියන වචන හතරක් එතන තියෙනවා. පස්වෙනි එක තමයි උපාදින්නම් කියන අදහස. උපාදින්න කියන කියන්නේ උප කියන්නේ සමීපයට, ආදින්න කියලා කියන්නේ ගැනීම. උපාදින්නම් ගන්නා ලද්ද කියන එක. වෙතට පමුණවා ගත් ගන්නා ලද්ද කියන අර්ථයෙන් තමයි උප කියන්නේ සමීපයට. දැන් සමීපයට කියන අර්ථය ආදින්න කියනවා ලං කරගන්නවා කියන එක. වෙතට පමුණවනවා කියන අර්ථය. උපාදින්නම් කියලා වෙතට ලං කරලා පමුණවා ගන්නා ලද්ද කියලා තමයි එතෙන්දී ඒ වාක්‍යයේදී ධාතු විභංග සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ. වාචිකාර්ථයේ එතනත් එකයි ගන්න වෙන්නේ.
එතකොට සමින් නැසෙන් දැන් අර ඉතුර පෙර දේවල් ටික තිබුණත් ඒක උපාදින්න උනොත් විතරයි නේද කරන්නේ? අර අර පටවිය කර මගේ කියන එක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒක අජත්ත වෙන්නේ නැහැ නේද? එහෙම කප්පේක තියනවාද
සමින්? ඔව් දැන් මුතන්දි පටවිය ධාතුවනේ විස්තර කරන්නේ. එතකොට දැන් මේ පටවි ධාතුව විස්තර කරද්දී පටවි ධාතුවේ ලක්ෂණ කතනයක් නේ කරන්නේ. පටවි ධාතුවේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා කියලා කතා කරන්නේ. පඨවිය පිරිසිඳ දැක්ක තැන දැන් අර කනිනුත් කතා කරේ අර එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියලා ප්‍රඥාවෙන් දැකපු තැන පඨවිය පිහිටන්නේ තද ගතිය තද ස්වරූපේ තද ස්වභාවය පිහිටන්නේ නෑ පිහිටා හිටින්නේ නෑ පඨවිය මන ප්‍රඥාවෙන් දුටු තැන පඨවියෙන් ඉතර වෙනවා දැන් ගත්තොත් අපි මේ ඔය සෝත් අපි ගත්තොත් ඕ පඨවිය පිරිසිඳ දැක්කට පස්සේ මේ ගති ස්වභාවයෙන් ඈතර වෙනවා මේ තියෙන එකෙන් කියනවනේ කාට හරි පැන වෙනව නම් ඒ කියන්නේ පැන වෙන පඨවි ධාතුවේ ලක්ෂණ තමයි මේ අඥත්ත පච්චත්ත කක්කල කරගත උපාදින්න කියලා කියන්නේ ආධ්‍යාත්මික වූ තමාට අයත් වූ කළු ගොරෝසු උපාදානෙන් හටගත් කියන අර්ථය උපාදාන නැත්නම් ළඟට පමුණවා ගන්නා ලද්ද ඒ කියන්නේ වෙතට පමුණවා ගන්නේ පිරිසිඳ නොදැක නිසානේ පිරිසිඳ දැක්ක තැන ඔය කතාවම නෑ
එහෙමයි ඒතොර ඒ කියන්නේ ඇත්තටම ඔය ප්‍රඥාවෙන් දත යුත්තක් නේද සමිනාංශ
පැහැදිලිවම ප්‍රඥාවෙන් දත යුත්තක් මෙන්නනේ ඔය ගැන මේ මට විදියට සංයුක්ත එකයි තුනේ ඔය පඨවිය ගැන කියපු සූත්‍රය තුන පඨවිය මනා ප්‍රඥාවෙන් දැක්ක තැන මේ ඈතර වෙනවා කියලා තිනු මූලපරියාය සූත්‍රෙත් පඨවිය ගැන කතා කරනවා ඒකේ පඨවිය පිරිසි අපරිඥාතං පිරිසිඳ නොදැක්ක තැන එයාට කියනෝ මෙයා මේ එයාට කියන්නේ මඤ්ඤති ලෝකේ දනාට මඤ්ඤතිය පඨවිය පිරිසිඳ දැකීම කියන තැන
මා මඤ්ඤති
කියලා දෙන නුවණින් සේක උත්තමයා තසේ පඨවි න මඤ්ඤති කියලා කියනවා මේ රහතන් වහන්සේට පුජ්‍යත්වයට ආරෝපණය කරලා පෘතජ්ජනය සේකයන් වහන්සේ රහතන් වහන්සේ ඒ විදිහට අපරිඥාතං ඊට ඔය විදිහට පිරිසිඳ නොදැක්ක කම නිසා තමයි පඨවියක් ගැන කතා කරන්න වෙන්නේ. අර ඒ පඨවියේ ලක්ෂණ තමයි මොකද්ද අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව චුට්ටක් ඉගෙන හොයලා බලන්න ස්වාමීන් වහන්සේ.
නුවණින් දත යුත්තක් මෑණියනි.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
සිරුන් සරණ සියලු දෙනාටම අසරයි කරුණේ ස්වාමීන් වහන්සේ පුණ්‍යංගම සඳහා අවසර ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී වෙනදා ආකාරයෙන්ම කුජදාහම කර්ම සම්භාෂණයෙන් නැත්නම් මේ සාකච්ඡාව පැවැත්වුණා. ඒ සඳහා අපේ ගෞරවනීය ආරාධනයෙන් වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වන විට පැය දෙකකටත් අධික කාලයක් අප හැමගේම ප්‍රශ්න නමුත් ප්‍රශ්න යොමු කරේ අපේම කල්‍යාණ මිත්‍රයන් කිහිප දෙනෙක්. ඉතින් ඒ ප්‍රශ්න ඒ අපේ කල්‍යාණ මිත්‍රයන් යොමු කළත් ඒක අප හැමෝගේම ප්‍රශ්න. ඉතින් අපිට අප හැමගේම තිබ්බ යම්කිසි අපහැදිලිතම් සැක සංකා අනිකුත් ධර්මඥානය යොමු කරගෙන අපගේ ඊතරේ මේ ප්‍රතිපදාව පූර්ණ කර ගැනීම සඳහා තමයි මේ අපේ මේ අපි මේ උත්සාහය විශේෂ සඳහා ඇත්තේ මාත දිනේදීත් වෙන දවදීටම අපි සාකච්ඡා පැවැත්වුණා. ඒ සඳහා මූලිකවම කටයුතු සම්පාදනය කරන්නේ මහාචාර්ය රවිපුකලේ මැතිතුමා. අද මම හිතන්නේ එතුමාට යම් කිසි තාක්ෂණික දෝෂයක් නිසා සහභාගී වෙන්න හම්බුනේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම අපි ගෞරවනීය ස්වාමින් වහන්සේත් රවිපුකලේ මැතිතුමාත් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් කල්කුලි මැතිතුමාටත් උන්වහන්සේලා ඉදමාත් කරන යනවා මේ ධර්ම දානමය කටයුත්ත තවදුරටත් අප හැමගේම සියලු දෙනාගේම යහපත සඳහා මේ එසරි ඉතර වීමේ ගමන සඳහා මේ ක්‍රීම සඳහාම කරන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය එයා අනිකුත් නිරෝගී භාව සියල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගේ දෙමව්පියන් ගුරුවරුන් එසේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තමයි පවුලේ සියලු දෙනා මේ අස්තව සිහිපත් කරමින් ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ සමගම උන්වහන්සේගේ ඒ යම්කිසි මියගිය යම්කිසි ඥාතියෙක් පුණ්‍ය බලාපොරොත්තු වීම බලාපොරොත්තු සිටිනවා නම් ඒ සියලු දෙනාම සිහිපත් කරමින් ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අවසානයේදී ඒ සියලු දෙනාටම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ මේ සසරින් එතර වීම එහෙම නැත්නම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට අද මේ ධර්ම සාකච්ඡාවේදී අපි රැස්කරගත්තු සියලු කුසල සම්භාර වූ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සමගම රවි කුලගේ මැතිතුමාටත් අද මේ අවස්ථාවට සහභාගී වෙන උනත් එතුමාට ඉතාමත්ම මෙහෙසෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. මොකද එතුමාගේ සහයෝගය නැත්නම් අපිට මේ කටයුතු මම හිතන්නේ කරගෙන යෑමට හැකියාවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඉතින් එතුමාගේ මූලිකත්වයෙන් සියලු දෙනාගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නන්ද මහතාගේ සියලු දෙනාගේම ඒ උදව් උපකාරයෙන් තමයි අපි කරගෙන යන්නේ. ඉතින් අද මේ වෙන විට අපි මම හිතන්නේ අපේ ප්‍රශ්න ඉතාමත්ම ගැඹුරු මට්ටමින් අපි විචාරයට ලක් කරමින් අපිට අවශ්‍ය ඒ උත්තර අවශ්‍ය දැන් කරුණු කාරණා හොයා ගන්නවා. ඉතින් ඒක ඉතාමත්ම හොඳ දෙයක් අපිට ඇත්තෙම නැතුව ලබා ගැනීමට අපහසුම දෙයක් තමයි මේ ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ රවි කුලේ මැතිතුමාටත් පවුලේ සියලු දෙනාටමත් එතකොට එතුමාගේ දෙමාපියන් බුදුවරුන් ඒ සියලු දෙනාටමත් එසේම පවුලේ නැසීගේ ඥාති මිත්‍රන් ඒ සිටිනවනම් ඒ සියලු දෙනාටමත් අවශ්‍ය පුණ්‍යානුමෝදනාව මේ රැස්කරත්ත පුණ්‍ය බලයෙන් ඒ සියලු දෙනාගේම ජීවිතය යහපත් වෙන්න අනිත් අයගේ භවගාමී යහපත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ප්‍රඥාව ඒ සියලු දෙම ලැබේවා කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අපි සියලු දෙනාටමත් අපගේ මේ සහභාගී පවුල සියලු දෙනාටමත් මේ රැස්කරව කුසල ශක්තියින් අපගේ භවගාමී ජීවිතය නිමා කරමින් අපි ප්‍රාර්ථනා කරනවා නිර්වාණ ශාන්ති සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මේ අවස්ථාවේදී තවමත් මුළු ලෝක පුරාම පවතිනා මේ කොරෝනා අවසංගතයෙන් ඉතා විශාල මේ මනුෂ්‍ය ප්‍රමාණයක් නැත්නම් විශාල සංඛ්‍යාවක් ජනයා මරමුට පත් වෙනවා පත් වෙලා තියෙනවා. එසේම නොයෙකුත් අකර දුෂ්කරතාවෙන් පත් වෙලා නොයෙකුත් අප්‍රමාණ දුක් විඳිනවා. ඉතින් ඇයට ඒ මෙලොව හැරගිය අයගේ භවගාමී යහපත් වෙලා ඇයට කවදාවත් මෙවැනි අවස්ථාවකට මුහුණ නොපාන යහපත් ඉක්මනින්ම තමන්ගේ ජීවිත මේ සසරින් ගැලවීමට අවශ්‍යතිය ලැබේවා. එසේම නොයෙකුත් විපත් වලට පත් වෙලා ඉන්නත් යම් කෙසේ හෝ එයාගේ ඒ විපත් වලින් ගැලවි යම් කිසි සහනයක් ලැබීමට මේ අපි රැස්කරගත්ත කුසල සම්භාර වියතු වේවා වාසනාව වේවා. අවසානයේ අපි හැමතෙම ප්‍රාර්ථනා කරන්න ඕන නිර්වාණ ශාන්තිය ලබා ගැනීමට මේ කුසල ශක්ති හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියලා දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
අපි ස්වාමීන් වහන්සේට මේක අවසාර කරන්න සාකච්ඡාව.
දැන් තෙරුවන් සරණයි. අර ඔබතුමාලා මෙනෙහි කරා වගේම මටද පෞද්ගලිකව මේ කටයුතු සඳහා ආරාධනාවන් සිදු කරන්නට යෙදුණි. රවි කොක්කලගේ මෙතුමා බොහොම නිර්හංකාරව ඒ මතක් කිරීම මෙනෙහි කිරීම සිදු කරන්නට යෙදුණා. ඇතරම අපේ පින්වත් ලොකු සාමණේර මහන්සියගේ අවවාද හා අවසරය මත තමයි මේ කටයුත්තට මම මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම මේකෙන් හොඳ අවස්ථාවක් පෞද්ගලිකව මට ලැබෙනවා. මේක හරියට ඇත්තටම මංගල හස්තේ රාජයක් උහුලන වරක් නැත්නම් උහුලන දෙයක් පුංචි ගෝඹියෙක් උහුලන්නා වගේ ඔසවන්න වගේ කටයුත්තක් තමයි ඇත්තටම මේ කරන්නේ. අපේ ලොකු සාමණේර වහන්සේ මේ කරන මෙහෙවරය වචනාතික්‍රාන්තයි. වචනයෙන් සීමාකරණයකට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි පිරිසිදු බුද්ධ වචනය ඒ වෙහිලා තියෙන තැන් ඉස්මතු කරමින් ශ්‍රාවකයා වෙත ශ්‍රාවකයා කැමති දේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ ඒ ආකාරයෙන්ම පැහැදිලි කරලා අපවත් අපි සියලු දෙනාම මේ වෙනුවෙන් උත්සුක කරවන කරවීම සාමාන්‍ය කටයුත්තක් නෙමෙයි. ඒ නිසා මේ දහම් කාරණාවන් අහගන්න අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ වන අවසරයි නම් කියන අති පූජනීය අලව්වේ අනුමුදස්සේ නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝග සුවය චිරජීවනය ආශිර්වාදය මේ වෙලාවේ මෙත් සිතින් සිහිපත් කරනවා. ඒ නිසා අප මේ සිහිපත් කරන්නා වූ කරුණු වුවද ස්වාමීන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් වඩා තහවුරු කරගන්න යමු වෙන එක තමයි වඩාත් හොඳ වඩාත් ප්‍රශස්ත වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ආකාරයෙන් මටද මේ පුළුවන් ආකාරයෙන් තමයි මේ කටයුතු මේ කතාබහ කරන්නේ. අපි කවුරුත් ඉගෙන ගන්නවා කියන පදරමින් ඒ ඉගෙන ගන්නවා කියන මට්ටමින්ම තමයි මේ කතාබහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් මම වුණත් දැන් මෙහෙම කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කාරණය ඊළඟ සතියකදී කියන්නේ හරි උත්තරයක් දෙන්න මමත් ස්වාමීන් වහන්සේගේ මේ වගේ කාරණාවන් අහන්න යෙදුන ප්‍රශ්න කරා කියන කාරණේ අහගන්නවා. ඒතර එතෙන්දී ඒ ප්‍රතිලාභීත්වය පින්වත් ඔබ නිසාම මටත් යම් ප්‍රතිලාභීත්වයක් ලැබෙනවා. ඉතින් ඒක සාමාන්‍ය කාරණයක් නෙමෙයි. සමහර දවස් වලට ලැබුණ සතිය කියන්නම් කියපු කාරණාවනුත් කියන්න ඇතැම් වෙලාවට අමතක වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපේ පින්වතුන් ඒ ගැන කාරණාවන් අහලා මේ අපව මතක් කිරීමක් කරලා එහෙමට වරදක් වෙන්නේ නැහැ. මතක මට්ටමින් සිහිපත් කරන්නම්. ඒ නිසා මේ සියලු පුණ්‍ය ශක්තියන්නේ මුල් කියන්නේ ගෞරවණීයත්වය අපේ නායක මාහිමිපාණන් වහන්සේටමයි පූජා කළ යුත්තේම. ඒ වගේම යොමු කරපු පොග්ගල්ගේ මිතුමාටත් ඒ වගේම මේ කටයුතු මේවන සුනන්ද මහත්මයා ඇතුළු අනිත් පින්වත් හැමෝම දෙනාටමත් දහමට නැදී මූලික බුද්ධ වචනේ හොයන ඊට අනුරූපව හිතන්න විමසන්න යොමු වෙන ගුණදහම් සපුරන ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ අවවාදයට අනුගත වන්නට උත්සුකදරන උත්සුකත්වය දරන පින්වත්ය හැමෝම දෙනාට ධර්ම අවබෝධය සැනසේවා. නිවෙනින් නිවීම පිණසම මේ ගන්නා උත්සාහයන් හේතු උපකාරම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. සියලුම දෙනාට සම්මා සම්බුත් සරණයි යහපතක්ම වේවා.
Thank you.